SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව බිහිවීමත් සමග නව ආණ්ඩුවට තියෙන අභියෝගතා පිළිබඳව සහ ඡන්ද ප්‍රතිඵලයේ තිබුණු සුවිශේෂතාව පිළිබඳව අපි මේ සතිය පුරාම කතාබහ කරමින් යනවා. ඉතින් අද දවසේදී අපි සූදානම් කලාපීය වශයෙන් භූදේශපාලනික වශයෙන් මේ අනුර කුමාර දිසානායක නව ආණ්ඩුවට මුහුණ දෙන්නට සිදුවිය හැකි අභියෝග මොනවද කියන කාරණාව සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ඔබ දන්නවා ශ්‍රී ලංකාව මේ වෙනකොට චීනය සහ ඉන්දියාව අතර දෝලණය වෙන ඒ වගේම චීන ඉන්දු විශේෂිත අවධානයක් යොමුන කලාපයක් බවට ශ්‍රී ලංකාව පත් වෙලා තියෙනවා. මීට පෙර පැවති ආණ්ඩුවලදී විශේෂයෙන්ම රාජපක්ෂ ආණ්ඩුව වගේ ආණ්ඩු පැවති කාල සීමාවකදී ඉන්දීය දැඩි අවධානයක් තිබුණා ශ්‍රී ලංකාව චීනයට නැඹුරු වීම සම්බන්ධව. ඉතින් එතනින් ඇරඹුණු මේ ඉන්දු ශ්‍රී ලංකා දේශපාලනික ඝට්ටනය පසුකාලීනව යම්තාක් දුරකට සමනය වන ආකාරයක් අපි දැක්කා යහපාලන ආණ්ඩුවාවට පස්සේ. හැබැයි ඒක 100%ක්ම ඉන්දියාවට අවශ්‍ය පරිදි සිදුනෙත් නැහැ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යම් ආකාරයකට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඉන්දියාවත් චීනයත් අතර ලොකු තරඟයක් තියෙනවා. ඒ වගේම කලාපීය ආරක්ෂාව සහ බලාධිකාරය පවත්වා ගැනීම සම්බන්ධයෙන් ගත්තත් ඉන්දියාවත් චීනයත් අතර ලොකු ඝට්ටනයක් තියෙනවා. ඉතින් මේ ශ්‍රී ලංකාවේ නව පාලනයට භූදේශපාලනිකව ඉන්දු චීන සබඳතා කොයිතරම් අභියෝගාත්මකද කියන කාරණාව සම්බන්ධයෙන් තමයි අද අපි ටිකක් කරුණු සැකහර දැනගන්නට ටිකක් විස්තරාත්මකව කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මගේ ආරාධනාව යොමු වෙන්නේ ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට. විශේෂයෙන්ම ඔහු දකුණු ආසියාතික කලාපීය මේ දේවල් සම්බන්ධයෙන් දේශපාලනික වෙනස්කම් සම්බන්ධයෙන් අවබෝධයෙන් සිටින සහ ඒ සම්බන්ධව ක්‍රියා කරන පුද්ගලයෙක් මාධ්‍යවේදියෙක් විදිහට ඒ වගේම ඒ සම්බන්ධව ලොකු දැනුමක් සහ අවබෝධයකින් සිටින පුද්ගලයෙක්. ඉතින් ඒ නිසා අමල්ගේ සහයෝගීත්වය ඉතාමත්ම වටිනවා මේ වගේ අවස්ථාවකදී අපිට. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
අපි මුලින්ම ටිකක් කතා බහ කරමුද ජාතික ජනබලවේගයේ මේ ඉන්දියාව සම්බන්ධ ප්‍රතිපත්ති මොන වගේ හැඩතලයක් ගනීවිද කියලා ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් එක්ක සංසන්දනය කරමින්. ඇතැම් වෙලාවට ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගයේ බවට පත්වෙමින් ජනතාවට සමීප වෙන්න පටන් ගත්තට පස්සේ ඔවුන්ගේ මේ තිබිච්ච අතීත ඉන්දිය විරෝධී ප්‍රතිපත්තිවල යම් වෙනස්කම් තියෙනවා වන්නට පුළුවන්. ඒවාට වෙනස් හැඩතල ලැබිලා තියෙන්නට පුළුවන්. නමුත් සම්පූර්ණ වශයෙන්ම එයින් මිදිලා නොතියෙන්නත් පුළුවන්. අපි මේ පිළිබඳව මුලින්ම අවධානය යොමු කරමු. මම
දිලෘක්ෂි, මේ ජාතික ජනබලවේගය කියන මේ අලුත් දේශපාලන කණ්ඩායම මේකේ මූලික වශයෙන් ඉන්න පක්ෂය හැටියට අපිට ගණන් ගන්න වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ 1987-1990 කියන කාලවකවානුවේදී බොහොම දැඩි ලෙස ඉන්දියා විරෝධී ව්‍යාපාරයක් ගෙනිච්චා. විශේෂයෙන්ම ඉන්දු ලංකා ගිවිසුමට ඔවුන් දැඩි විරෝධයක් දක්වලා ඉන්දියාවේ භාණ්ඩ වර්ජනය කිරීම දක්වා ඔවුන් ගමන් කළා තිබුණා. ඉතින් ඉන්දියාවත් සමග ලොකු ආරවුලක් ජනතා විමුක්ති පෙරමුණ ඇති කරගෙන තිබුණා. මේක ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා දිලෘක්ෂි ජනතා විමුක්ති පෙරමුණත් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට ඇතුළත් වීමත් එක්කලා ඔවුන් කොළඹ තියෙන ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න යොමු වුණා. විශේෂයෙන්ම 2002-2004 කාලෙදි නිරුපම් සෙන් කියන ඉන්දිය මහකොමසාරිස්වරයා ලංකාවේ සේවය කරන කාලයේදී තමයි ප්‍රථම වතාවට ජනතා විමුක්ති පෙරමුණ ඉන්දිය ජනරජ දින සමරන උත්සවයකට සෝමවංශ අමරසිංහට ආරාධනාවක් ලැබෙන්නේ. ඉතින් ඒක තමයි ප්‍රථම අවස්ථාව ජනතා විමුක්ති පෙරමුණට නැවතත් අපි කියන මේ ඉන්දියා හවුස් එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස්වරයාගේ නිල නිවසේ පැවැත්වෙච්ච උත්සවයකට ප්‍රථම වතාවට සෝමවංශ සමරසිංහ තමයි මේ විදිහට ආරාධනා ලබන්නේ. එතන ඉඳලා දිගින් දිගටම ඉන්දියාවත් ජනතා විමුක්ති පෙරමුණත් අතර කිට්ටු සම්බන්ධයක් තියාගන්නට උත්සාහ කළා තිබුණා. ඒක තවත් උච්ච වෙන්නේ මේ අවුරුද්දේ මුල් කාලේ ජනවාරි මාසයේ වෙනකොට ඉන්දිය රජයේ නිල වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට අනුර කුමාර දිසානායක ඇතුළු නායකයන් කිහිප දෙනෙකුට නවදිල්ලි සංචාරයකට ආරාධනා කරනවා. ඒ ආරාධනාවත් එක්කලා ඔවුන් ලැහැස්ති කරනවා දූත පිරිසට, මේ ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ජනතා විමුක්ති පෙරමුණ දූත පිරිසට ඉන්දියාවේ කර්මාන්ත ශාලා බලන්න යන්න, ඒ වගේම ගුජරාතයේ තියෙන පෞද්ගලික සහ රජයට අයිති විදුලි ජනන බලාගාර වලට ගිහිල්ලා ඒව ගැන පොඩි අධ්‍යයනයක් කරන්න, ඒකම ඉන්දියාවේ දකුණේ චෙන්නයි, එහෙම නැත්නම් අපි මැඩ්‍රාස් චෙන්නයි කියලා කියන තමිල්නාඩු ප්‍රාන්තේ ඒ තියෙන කර්මාන්ත ශාලා නැරඹීමටත් ඔවුන්ට අවකාශ ලබා දීලා තිබුණා. ඉතින් මේක ඉන්දිය මාධ්‍යෙත් බොහොම විශාල ප්‍රචාරයක් ලබා දුන්නු සංචාරයක් වුණා. ඉතින් ඒකත් එක්කලා ඉන්දිය රජය එක්තරා විදියකට පිළිගැනීමක් කළ තිබුණා ශ්‍රී ලංකාවේ බලය ලබා ගැනීමේදී. මේ බල තරංගයේදී ඉදිරියේදී නැගී එන කණ්ඩායමක්, එවන් නැත්තම් කවදා හරි දිනක ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය ලබා ගන්න පුළුවන් තරමේ කණ්ඩායමක් හැටියට ජනතා විමුක්ති පෙරමුණට ඔවුන් පිළිගන්න තත්වයට පත් වුණා. ඉතින් ඒකත් එක්ක තමයි මේ ඉන්දියාවත් එක්ක තියෙන සම්බන්ධතාවයේ ජනතා විමුක්ති පෙරමුණ වැඩි වෙන්න පටන් ගත්තේ. දැන් වෙනකොට ඒක ඉතාමත්ම හොඳ තත්වයකට ඇවිල්ලා තියෙනවා. අපි බැලුවොත් අනුර කුමාර ජනාධිපතිවරයා ජයග්‍රාහකයා හැටියට ගැසට් කරන්නටත් කලින් ඔහුව හම්බ වෙච්ච ප්‍රථම විදේශ ප්‍රභූවරයා හැටියට ශ්‍රී ලංකාවේ සිටින ඉන්දියා මහකොමසාරිස්වරයා පත් වෙනවා. ඉතින් මේ මහකොමසාරිස්වරයා මල් අරගෙන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බැහැ දකින්න යන්නේ මේ හිස් අතින් නෙමෙයි. ඒ එක්කම ඔහු මෙතන තවත් පොඩි ඉඟියක් ලබා දෙනවා. ඔහු පැලඳ යන්නේ උඩුකය රතුපාට ජැකට්ටුවක් තමයි ඇඳගෙන යන්නේ. ඉතින් මේකත් එක්තරා විදියකට ඉන්දිය මේ තානාපති නිලධාරියා පොඩි පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා. ඔවුන් මේ අලුතෙන් පත්වෙච්ච වාමාංශික රජයත් සමග ඉතාමත්ම කුළුපගුව කටයුතු කරන්න කැමති කියන ඒ පණිවිඩය.
අමල් එතනදී පුංචි අතුරු ප්‍රශ්නයක් මට අහන්න හිතෙනවා ඔබේ කරුණු පැහැදිලි කිරීමත් එක්ක. දැන් ඔබ සඳහන් කිරීමක් කළානේ මෙර මේ ජනතා විමුක්ති පෙරමුණ විදිහට විතරක් පවතුන කාලේ ඔවුන් සතුව තිබුණු 80 ගණන්වල 80 දශකයේ තිබුණු ඉන්දිය විරෝධය. දැන් එතකොට මට මතකයි අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විදිහට ඉන්දිය සංචාරයේ නියැලුණාට පස්සේ ඇවිල්ලා කියපු කාරණාවක් තමයි පුදුමයි මේ සංචාරයේදී ඉන්දිය ආණ්ඩුව මේ 13 වෙනි සංශෝධනය පිළිබඳව ඔවුන්ගෙන් කරුණු විමසීමක් සිදු කළේ නැහැ කියලා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ හිටියා, නමුත් ඒ පිළිබඳව කතා බහ කළේ නැහැ කියලා. ඇත්තටම මේ ඉන්දිය විරෝධී උච්චස්ථානයකට පැවතුනේ ජනතා විමුක්ති පෙරමුණේ ඔය 13 වෙනි සංශෝධනයත් එක්ක. ඉන්දිය ආණ්ඩුව ඔවුන්ට ඉන්දියාවට ආරාධනා කළේ ඒ ගැන හැබැයි කතා කරලා තිබුණෙත් නැහැ. එහෙමනම් දැන් ඔය තියෙන ඔය අතීත ඉන්දිය විරෝධී ප්‍රතිපත්තියත් එක්ක දැන් රාජ්‍ය බලය ලබා ගත්තට පස්සේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයේ හැඩහුරුකම් වෙනස් වෙන්නට පුළුවන්. එතකොට අර අතීත 13 වෙනි සංශෝධනයත් එක්ක මතුවුණු ජනතා විමුක්ති පෙරමුණේ විරෝධය කොයි ආකාරයෙන් බලපාවිද රාජ්‍ය බලය ලබා ගත්තට පස්සේ රජයක් විදිහට ඉන්දිය රාජ්‍යයත් එක්ක ගනුදෙනු කරන්නේ?
ඔව් දිල්රුක්ෂි, මේක ඇත්තටම මේ කාරණාව පිළිබඳ අපි ඉන්දිය තානාපති නිලධාරීන් සමග වගේම නවදිල්ලි නුවර ඉන්දිය බලධාරීන් සමගත් මේ පිළිබඳ යම් විමසිල්ලක් කරලා තිබුණා. මොකද ඔබ කිව්වා වගේ මේ සංචාරයේදී මේ 13 වෙනි සංශෝධනය බලගැන්වීම, එහෙම නැත්නම් 13 වෙනි සංශෝධනයේ තියෙන සමහර වගන්ති වලට ජනතා විමුක්ති පෙරමුණ බොහොම තදින් විරෝධ වෙලා තිබුණා. කොටින්ම කියනවා නම් මේ ඉන්දු ලංකා ගිවිසුමට සම්පූර්ණයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වුණා. ඒ ඊට අමතරව පොලිස් බලතල දීම, ඉඩම් බලතල දීම වගේ කාරණා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ කිසි දෙයක් පිළිගත්තේ නැහැ. නමුත් පසුවෙද්දී ජනතා විමුක්ති පෙරමුණ මේ ඉන්දු ලංකා ගිවිසුම ප්‍රකාරව, එහෙම නැත්නම් 13 වෙනි සංශෝධනය අනුව ඇතිවෙච්ච පළාත් පාලන ආයතනවල ඒ මුල්ම අවධියේදී ඒවා වර්ජනය කරලා, ඒ පමණක් නෙමෙයි ඒ පළාත් සභාවලට තරඟ වැදිච්ච අපේක්ෂකයන්ට සමහර අවස්ථාවලදී ඔවුන් ඝාතනය කරන තත්ත්වයට පත් වුණා. නමුත් පසුව ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභාවලට තරඟ වැදිලා ඒ පළාත් සභාවල සෑහෙන බලයක් තමන්ට අත්පත් කරගෙන තිබුණා. ඉතින් ජනතා විමුක්ති පෙරමුණත් යම් අවබෝධයක් ලබාගෙන තිබුණා මේ පළාත් සභා ක්‍රමය තුළින් ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරීන්ටත් යම්කිසි අවස්ථාවක් ලැබිලා තියෙනවා ඔවුන්ගේ දේශපාලන කටයුතු ඉදිරියට කරගෙන ඒක තවත් වේදිකාවක් හැටියට ඔවුන් ඊට පස්සේ මේ පළාත් සභා ක්‍රමය ප්‍රතික්ෂේප කරන්න ඉදිරිපත් වුණේ නැහැ. ඉතින් ඒකම තවත් කාරණාවක් තමයි දිනුක්ෂි, දැන් 1987 මේ ඉන්දු ලංකා ගිවිසුමට පස්සේ දැන් ඉන්දියාවත් තමන් ඒ දැඩිව තිබිච්ච ස්ථාවරවලින් මිදිච්ච බවක් තියෙනවා. මම විශේෂයෙන්ම මං ඉන්දිය ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයෙක් සමග මේ පිළිබඳ කතා කරද්දී ඔහුත් ඇත්තටම මේ 13 වෙනි සංශෝධනයේ තියෙන කාරණා සම්බන්ධයෙන් එතරම් දැඩි අවධානයක් යොමු කරේ නැහැ. ඔහු එපමණක් නෙමෙයි මට කියා සිටියා ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ නායකයින් ඔවුන්ට මේ කාරණාව සම්බන්ධයෙන් එතරම් ඕමනාවක් තියෙන බවක් ඔවුන්ට පේන්නට නැහැ. ඒ එක්කම මේ 13 වෙනි සංශෝධනයේ තියෙන කරුණු කාරණා සම්බන්ධයෙන් ඒවා ඉදිරියට ගෙන යන නම් දෙමළ එපමණක් ද්‍රවිඩ දේශපාලන නායකයින් මීට වඩා උනන්දුවක් දැක්විය යුතුයි. ඔවුන් එවැනි දෙයක් කරන්නේ නැත්නම් ඉන්දියාවට මේකට මැදිහත් වෙන්න බෑ කියලා. ඉතින් මෙතනදී ඉන්දියාව දැන් අලුත් නැඹුරුවක් ලබාගත්තු බවක් අපිට පේනවා. ඔවුන් මේ දේශපාලන කටයුතු වලින් ඔබ්බට ගිහිල්ලා දෙරට අතර තියෙන විශේෂයෙන්ම ආර්ථික සම්බන්ධතා, එහෙම නැත්නම් වෙළඳ ගනුදෙනු දියුණු කරගන්නට ඉන්දියාව සැරසෙනවා කියලා. විශේෂයෙන්ම දැන් ඉන්දියාවේ අවධානය යොමු වෙලා තියෙන්නේ ලංකාවේ ඔවුන්ට කරන්න පුළුවන් ආයෝජන මොනවද, විශේෂයෙන්ම තමන්ට වාසි වෙන විදිහේ ආයෝජන, ඒ එක්කම උපක්‍රමශීලී එහෙම නැත්නම් උපායශීලී උපාය මාර්ගෝපව තමන්ට වැදගත් අපි මේ කියන ස්ට්‍රැටජික් ඉන්වෙස්ට්මන්ට්ස් අන්න ඒවා කිරීම ගැන තමයි දැන් ඉන්දියාවේ අවධානය යොමුලා තියෙන. විශේෂයෙන් අපි ගත්තොත් වරාය දියුණු කිරීම, දැන් චීනය හම්බන්තොට වරාය ගැනීමත් එක්කලා ඉන්දියාවේ අවධානය යොමු වෙලා තියෙන්නේ මත්තල ගුවන්තොටුපළ කොහොමද ඔවුන්ට මෙතන ආයෝජනයක් කරලා එතනට ඇතුල් වෙන්න පුළුවන්, ඒ වගේම තිරුකුණාමලයේ තියෙන තෙල් ටැංකි වලට ඒවා වැඩි දියුණු කරලා ඒ ප්‍රදේශයේ උපාය මාර්ගිකව ඉතාමත්ම සංවේදී ස්ථානයක් හැටියට තිරුකුණාමලයේ කොහොමද තව වැඩිදුරටත් දියුණු කරන්නේ. ඒ එක්කම දැන් මේ වෙනකොට දිල්රුක්ෂි ඉන්දියාවේ මෝඩි අග්‍රාමාත්‍යවරයාගේ පාලනය ලංකාවත් එක්ක තියෙන ගනුදෙනුවේදී වඩාත්ම අවධානය යොමු කරලා තියෙන්නේ ලංකාවයි ඉන්දියාවයි යාකරන පාලමක් ඇති කිරීම. මේ මන්නාරම එහෙම නැත්නම් මන්නාරම ප්‍රදේශයේ අපි කියන දැනට මේ තලේමනාර හරහා ඒ පාලමක් ඇති කිරීමේ කටයුත්ත ඔවුන් දැඩිව අවධානය යොමු කරලා තියෙනවා. ඒක අපිට ඉන්දියාවෙන් දැනගන්න විදිහට මෝඩි අග්‍රාමාත්‍යවරයාගේ මේ අලුත් තුන්වන වටේ ඔහුගේ දුරකාලයේ අවසාන වෙනට කලින් ඔවුන් නිම කරන්නේ. ඒතරම් බොහොම අපිට හිතන්න තමාරු මෙතරම් කෙටි කාලෙකින් කරන්න පුළුවන්ද කියලා. නමුත් ඉන්දියාව ඒ පිළිබඳ ලොකු අවධානයකින් ඒ විරුද්ධ ලොකු විශ්වාසයකින් කටයුතු කරනවා කියලා පෙනෙන්නට තියෙන. ඉතින් එවැනි කටයුතු සඳහා උන්ට ශ්‍රී ලංකාවේ තියෙන ජනතා විමුක්ති පෙරමුණගේ නායකත්වය ලබන රජයක සහාය උන්ට අවශ්‍ය වෙනවා. ඉතින් මෙතනදී දේශපාලන කරුණු පසෙක දාලා දෙරට අතර බොහොම පහසුවෙන් කරන්න පුළුවන් ඒ වෙළඳ කටයුතු ආර්ථික කටයුතු වලට වැඩි බරක් දෙන බවක් තමයි අපිට පේන්න තියෙන්නේ.
ඔය එතනදී ඔබය කියපු කාරණා කියන්නේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සම්බන්ධව කොළඹ වරාය, ඒ විතරක් නෙමෙයි උතුරේ සංවර්ධනය සඳහා ඉන්දිය මැදිහත් වීමත් අපිට අමතක කරන්න බෑ. රේල් පාරවල් ඉදිකිරීම සම්බන්ධව, නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධව, දෙමළ ජනතාවගේ සුබ සාධනය සම්බන්ධව ඉන්දියාව විශාල මැදිහත් වීමක් කරනවා උතුරු ප්‍රදේශයේ. එහෙම බැලුවහම දැන් මේ ලංකාවේ ආර්ථික මර්මස්ථානවලට සිදුවන ඉන්දිය මැදිහත් වීම මේ අනුරුද්ධ දිසානායක ප්‍රමුඛ NPP ආණ්ඩුවට කොයිතරම් අභියෝගාත්මක කාරණාවක් වෙවිද කළමනාකරණය කිරීමේදී?
ඔව්, මේක තමයි ඇත්තටම තියෙන ප්‍රශ්නය දිලෘක්ෂි. කොහොමද මේ මේ අවස්ථාවේදී අනුර කුමාර ජනාධිපතිවරයාගේ පාලනයක් විතරක් නෙමෙයි මොන පාලනයක් ලංකාවේ ඇති වුණත් ඔවුන්ට සිද්ධ වෙනවා ඉන්දියාවත් සමග ගනුදෙනු කරන්න. ඒ වගේම ඉන්දියාව ආරක්ෂාව තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නගන ප්‍රශ්නවලට ශ්‍රී ලංකාව කිසිම විදියකින් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් නොවන විදිහට කටයුතු කරන්නේ කොහොමද කියන එක තමයි ශ්‍රී ලංකාවේ රාජ්‍යපාලකයන්ට තියෙන විශාලම අභියෝගය. මෙතනදී අර අපි මුලින් කතා කරපු භූ දේශපාලන අර්බුද නිසා විශේෂයෙන්ම චීනය තවදුරටත් ලංකාවේ අපි කියන මේ වරායවල් එහෙම නැත්නම් මහා මාර්ග එවැනි දේවල් වලට ආයෝජනය කිරීම නිසා ඉන්දියාව සැක කරනවා සමහර විට මේ මේ චීනයේ ආයෝජන නිසා ඔවුන්ගේ රටට ඔවුන්ගේ ආරක්ෂාවට ඒක තර්ජනයක් වෙන්න පුළුවන් කියලා. අපි දැන් සමස්තයක් හැටියට බැලුවොත් ඉන්දියාව කිසිම අවස්ථාවක කැමති වෙන්නේ නැහැ චීන සමාගමක් ලංකාවේ අනුරාධපුරෙන් ඉහළට ගිහිල්ලා අනුරාධපුරේ ඉඳලා තවත් උතුරු කරයට ගිහිල්ලා මොනෑම් ආයෝජනයක් කරනවා වුණත් ඉන්දියාව ඒ ගැන ඉතාමත්ම සැකෙන් ඉන්නේ. විශේෂයෙන්ම යාපන අර්ධද්වීපේ නයිනතිව් එනලතිව් වගේ කුඩා දූපත්වල ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරයක් ඇතිව කුඩා පුනර්ජනීය බලශක්ති නිෂ්පාදන කරන බලාගාර තුනක් ස්ථාපිත කරන්න ඩොලර් මිලියන 10ක් දීලා ස්ථාපිත කරන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාරයක් ලැබුණාම ඉන්දියාවයකට ඍජුවම විරුද්ධ වෙලා ඉන්දියාව කියා සිටියා චීන සමාගමකට මේ කොන්ත්‍රාත්තුව ලබා දීම පිළිගන්නේ නැහැ, ඒක නතර කරන්න කියලා බොහොම ඍජුවම ශ්‍රී ලංකා රජයට බලපෑමක් කරා. ඉතින් ඒ බලපෑම ඒ කියන්නේ සලකා බැලලා ශ්‍රී ලංකා රජයත් ඒක අහෝසි කර උන් කිව්වා අපිට මේ ඩොලර් මිලියන 10ක ආධාරය දෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවෙන්, එවැනි ආධාරයක් නැතුව අපිට මේ ව්‍යාපෘතිය කරන්න බැහැයි කියලා. ඒ අවස්ථාවේදී ඉන්දියාව සඳහන් කරා මේ ව්‍යාපෘතිය ඉන්දිය රජයේ නොමිලේ ලබා දෙන ආධාරයක් හැටියට අපි කරන්න සූදානම් කියලා. ඉතින් ඒ අනුව මේ වෙනකොට ඒ බලාගාර තුනක් යාපන අර්ධද්වීපයේ තියෙන කුඩා දූපත්වල මේ වෙනකොටත් දැන් සැදමින් තියෙනවා. මේවා ඩීසල් සහ සූර්ය බලය පාවිච්චි කරමින් ඇතිවන විදුලි බලාගාර. ඉතින් ඒකෙන් දිරුක්ෂි අපිට පේනවා ඉන්දියාව කොතරම් සංවේදීද කිසියම් චීන සමාගමක් ඒ ප්‍රදේශයට. ඔවුන් සඳහන් කරන්නේ යාපනයේ ඉඳලා ඉන්දියාවට ඉන්දියාවේ වෙරළට ඉතාමත්ම සුළු දුරක් තියෙන්නේ. ඉතින් ඒ තරම් කිට්ටු දුරකින් ඔවුන් කැමති කිසිම විදියකින් කැමති වෙන්නේ නැහැ චීන සමාගමක් ඇවිල්ලා ඒ ප්‍රදේශයේ වෙළඳ ව්‍යාපාර හෝ ආයෝජන කරනවාට. ඉතින් මේ සංවේදීතාවය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාටත් ඒක සැලකිල්ලට ගන්න වෙයි. ඇතරම අපි බලපුවාම අනුර කුමාර ජනාධිපතිවරයාගේ දිවුරුම් දීම අවසානයේදී ඔහු ජාතිය ඇමතීමේදී සඳහන් කළේ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙන තියෙන ඒ භූ දේශපාලන තරංගය පිළිබඳ ඔහුට හොඳ අවබෝධයක් තියෙනවා. නමුත් මේ කිසි කෙනෙකුගේ පැත්තක් ගන්නෙ නැතිව කිසිව කෙනෙකුට වාසියක් හෝ අවාසියක් වෙන විදිහට කටයුතු නොකර තමන් ස්වාධීන ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන යන්නට සියලුම රටවල්වල මිත්‍රතාවය පවත්වාගෙන යමින් මේ සියලු දෙනාගේම ආධාර ලබාගෙන ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න කටයුතු කරනවා කියන එකත් ඔහු අවධාරණය කළා. ඉතින් ඒකත් එක්තරා විදියකට ඉන්දියාවට ලබා දුන්නු සහතිකයක්. ශ්‍රී ලංකාව කිසිම විදියකට මේ චීන නැඹුරුවක් නැහැයි කියලා මොකද සැකයක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ විශේෂයෙන්ම කොමියුනිස්ට් සම්භවයක් තියෙන පක්ෂයක් නිසා ඔවුන් බේජින් පාලකයන්ට නතු වෙයිද, ඔවුන්ට අවනත වෙලා ඔවුන්ට වැඩි වාසිසාගත විදියට කටයුතු කරයිද කියලා. ඉතින් එවැනි සැකයක් තිබුණා නම් එය දුරු කරන්නට ජනාධිපතිවරයා ඔහුගේ පළවෙනිම ජාතිය ඇමතීමේ කතාව පාවිච්චි කරලා ඒ සහතිකේ ඉන්දියාවට ලබා දුන්නා.
ඔය ඉතින් මම ටිකක් කතා බහ කරන්න කැමති ඉන්දීය මැදිහත් වීම පිළිබඳව ඔවුන්ගේ මේ වෙළඳ පොළක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීම සඳහා ඔවුන් සතු ක්‍රමෝපායන් පිළිබඳව ඔවුන් මේ වෙනකොටත් ඒ සිදු කළා තියෙනවා. ඉන්දියාවෙන් බොහෝ දේවල් ලංකාවට අපනයනය කිරීම සිදු වෙනවා. ලුණු ගෙඩියේ පටන් මේ කහ කෑල්ලේ පටන් සියලු දේවල් ඉන්දියාවෙන් ගෙන්නන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. නමුත් මේ අනුර කුමාර දිසානායක මේ ප්‍රමුඛ මේ ජාතික ජනබලවේගීය ඡන්ද ප්‍රවර්ධන අවස්ථාවලදී පවා සඳහන් කරපු කාරණාවක් තමයි දේශීය නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳව, කෘෂි ආර්ථිකයක් පිළිබඳව. දැන් මේ විදිහට දේශීය ආර්ථිකයක් ගොඩනැගීමේ සංකල්පය ප්‍රවර්ධනය කරන මේ අනුර කුමාර ආණ්ඩුව ගැන ඉන්දීය අවධානය සහ සම්බන්ධතාවයේ කොයි වගේ මුහුණුවරක් ගනීවිද ඉදිරියේදී කියන කාරණාවත් ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද ශ්‍රී ලංකාවේ බිහි වෙලා තියෙන ඉන්දීය අපනයන ආර්ථිකයට මේ අනුර කුමාර ආණ්ඩුව ගෙන එනට සූදානම් වන මේ දේශීය ආර්ථික සංකල්පය කොයිතරම් තර්ජනයක් වේවිද කියන කාරණාව හමුවේ. ඔබට මොකද ඒ සම්බන්ධව හිතෙන්නේ?
ඔව් දිලුක්ෂ, අපි බලපුවාම මේ ශ්‍රී ලංකාවේ ඒ ආර්ථිකයේ ප්‍රමාණයත් ඒ වගේම ඉන්දියා ආර්ථිකයේ ප්‍රමාණයත් බලපුවාම මේක අහසට පොළොව වගේ දිලුක්ෂ. මොකද ශ්‍රී ලංකාවේ මුළු දළ ජාතික නිෂ්පාදනය ඉන්දියාවේ චෙන්නයි නුවර තියෙන ඔවුන්ගේ පළාත් පාලන ආයතනයේ ලබා ගන්න ඒ නිෂ්පාදනයටත් වඩා අඩුයි කියලා කියන්න පුළුවන්. අපි ගත්තොත් තමිල්නාඩු ප්‍රාන්තේම ලංකාවේ ජනගහනය වගේ 3-4 ගුණයක් ඉන්න ප්‍රදේශයක්. ඉතින් ඒ ඉන්දියාවේ එක ප්‍රාන්තයක්. ඉතින් කිසිම විදියකින් ශ්‍රී ලංකාවට ඉන්දියාවත් එක්ක තරඟ කරන්න අමාරුයි, විශේෂයෙන්ම මේ කෘෂි නිෂ්පාදන සම්බන්ධයෙන්ුත් ඒ වගේම කර්මාන්තවලිනුත්. ඉතින් මම හිතන්නේ මෙතනදී ශ්‍රී ලංකාවට සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකාවට ඉන්දියාවත් එක්ක තරඟ කරනවට වැඩිය ඉන්දියාවත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න පුළුවන් ක්ෂේත්‍ර මොනවද? ඒකම ඉන්දියාවට වඩා ලංකාවෙන් ලංකාවට නිෂ්පාදනය කරන්න හෝ වෙළඳ පොළකට ඉදිරිපත් කරන්න පුළුවන් ශ්‍රී ලංකාවට තියෙන ශක්තිය මොකක්ද? එහෙම නැත්නම් අපි කියන මේ ඇඩ්වාන්ටේජ් එක මොකක්ද කියන එක. විශේෂයෙන්ම සේවා දිහා බලපොත් ඉන්දියාවට වඩා ගුණාත්මකව ශ්‍රී ලංකාවේ සේවා ලබා දීම ඉහළ මට්ටමක පවතින. අපි සංචාරක ක්ෂේත්‍රයේ බැලුවත් ඒ වගේම බැංකුකරණයේ බැලුවත් ශ්‍රී ලංකාවට ඉන්දියාවට වඩා ලංකාව ඉදිරියෙන් ඉන්නවයි කියලා බැලු බලමටම පේනවා. ඉතින් එවැනි ඒ තියෙන දක්ෂතාවයන් තව ඉදිරියට ගෙන යාම තමයි මං හිතන්නේ ශ්‍රී ලංකාවට බොහෝ දුරට වැදගත් වෙන්නේ. ඉතින් දැනට තියෙන ඉන්දුලංකා වෙළඳ කිවිසුම ඒක ඉදිරියේදී සියලුම සේවා ආවරණය වෙන විදිහට පවත්වා ගන්න පුළුවන් වුණොත් ශ්‍රී ලංකාවට වාසිදායි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම ශ්‍රී ලංකා මේ වෛද්‍යවරුන් බියක් පළ කරලා තිබුණත් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සේවාවල නිදහස් සේවාවන් ඇති කරන්න යොමු වුණොත් ඉන්දියාවේ දොස්තරවරුන්ට ලංකාවට ඇවිල්ලා රෝගීන්ට බෙහෙත් දෙන වගේ දේවල් කරලා ශ්‍රී ලංකා දොස්තරවරුන්ගේ රස්සාවල් නැති කරයි කියන බියක් තිබුණා. ඒ එක්කම ඉන්දියාවේ ඉංජිනේරුවරු ඒ වගේම අනෙකුත් වෘත්තිකයනුත් ඒ විදිහට ලංකාවට ඇවිල්ලා ලංකාවේ රස්සාවල් අරගෙන ලංකාවේ වෘත්තිකයන්ගේ රස්සාවල් වලට පානි කරයි කියන බයක් තිබුණා. ඉතින් මේ පිළිබඳ අපි අත්‍තරම ඉන්දියාවේ එවැනි ඒ ක්ෂේත්‍රවල පුද්ගලයන්ගෙන් අහපුවම ඔවුන්ගේ බොහෝ වෙලාවට අවස්ථාව වුණේ ඉන්දීය ජාතිකයන් මැද පෙරදිග එහෙම නැත්නම් බටහිර රටවල් වලට ගිහිල්ලා රස්සාවල් කරනවා මිසක්ක දැනට ඔවුන් මේ ආසියාවේ අනෙකුත් රටවල් වලට ගිහිල්ලා රස්සාවල් කරන්න තරම් ඔවුන් යොමු වෙලා. නමුත් ඔවුන්ට මීට වඩා විශාල මහා විශාල වැට්ටු ලබා ගන්න ක්‍රම දැනටමත් තියෙනවා කියලා. එකම භාෂාව පිළිබඳ ප්‍රශ්න නිසා විශේෂයෙන්ම වෛද්‍යවරුන්ට ලංකාවේ ඇවිල්ලා සේවය කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. නමුත් අනෙක් අතට බැලුවොත් ඉන්දියාවේ බැංකු සේවා වගේ දේවල් වලට ශ්‍රී ලංකාවට හැකියාවක් තියෙනවා. ඒව ලබා දීලා ඊට වඩා දැනට ඉන්දියාවේ තියෙනවට වඩා වැඩි ගුණාත්මක සේවයක් ලබා දෙන්න. ඉතින් මේ දෙරට අතර එකිනෙකා තරඟ කරනවා වෙනුවට තමන්ට තියෙන ශක්තිය ඉදිරියට ගෙන යාමේ හැකියාවක් ගැන තමයි මේ අපි කියන මේ සිපා, එහෙම නැත්නම් මේ කොම්ප්‍රිහෙන්සිව් ඉකොනොමික් පාර්ට්නර්ෂිප් එග්‍රිමන්ට් කියන එකක් දැනට සාකච්ඡා වෙමින් තියෙන්නේ. ඉතින් ඒ සාකච්ඡාත් මං හිතන්නේ බොහෝ වෙලාවට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පාලනය යටතේ සාකච්ඡාවට, එහෙම නැත්නම් ඒවා ඉදිරියට ගෙන යාමේ හැකියාවක් තියෙන බවක් පේන්න තියෙනවා. විශේෂයෙන් ඉන්දියාව උත්සාහ කරනවා නම් ලංකාවත් එක්ක මේ පාලම ඇති කරගන්න ඒක දෙරටටම වාසි වෙන තත්ත්වයක් ඇති වෙන්නටත් පුළුවන්. නමුත් මෙතනදී ආණ්ඩුවට අභියෝගයක් වෙනවා, ජාතිකත්වයට මුල්තැනක් දෙන සමහර පක්ෂ මේවට විරුද්ධ වෙන බවක් පේන්නට තියෙනවා. නමුත් ඉතින් එවැනි අභියෝග ආපුවම ඒවා තුලනය කර ගැනීමේ අභියෝගයත් මේ ශ්‍රී ලංකාවේ නව රජයට තියෙනවා.
හොඳයි, දැන් අපි කතා බහ කළොත් එහෙම මේ භූදේශපාලනික වශයෙන් මේ අවට කලාපීය රටවල් වල පවතින දේශපාලනික ව්‍යාකූලත්වය කොයි ආකාරයෙන් ලංකාවට වැදගත් වෙනවද සහ ඉන්දියාවට වැදගත් වෙනවද? මේ දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම බංග්ලාදේශය, පකිස්තානය, ඇෆ්ගනිස්තානය වගේ රටවල් වල මේ මෑත කාලීනව සිදුණු දේශපාලනික වියවුල් ස්වභාවය, අභ්‍යන්තරික දේශපාලනික අර්බුද හමුවේ ශ්‍රී ලංකාව වගේ මේ කලාපයට අයත් රටක ස්ථාවර දේශපාලන තත්ත්වයක් බිහිවීම, ලංකාවේ ස්ථාවර ආණ්ඩුවක් බිහිවීම දකුණු ආසියාතික කලාපීය භූදේශපාලනයට කොයිතරම් වැදගත් කාරණාවක් වේවි කියලාද ඔබට හිතෙන්නේ?
දිලක්ෂ, අපිට දැන් ඉන්දිය පැත්තෙන් බලපුවාම ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය වඩාත්ම ලංකාවටත් වඩා ඒකේ වැදගත් බව තියෙන්නේ ඉන්දියාවට. දැන් 2022 ශ්‍රී ලංකාව රාජ්‍යයක් හැටියට කඩා බිඳ වැටෙන අවස්ථාවේදී ශ්‍රී ලංකාවට තෙල් නැතුව, එතකොට ඉන්ධන ලබා ගන්න බැරුව, ආහාර ද්‍රව්‍යවල විශාල හිඟයක් තිබිලා මුළු රටම අකර්මණ්‍ය වෙලා බිඳ වැටෙන තත්වයකට ආපුහම ලංකාවට මුලින්ම මේ අර්බුදයෙන් ගොඩ එන්න මුදල් ආධාර ඩොලර් මිලියන 4000ක විතර ක්ෂණික ආධාර ලංකාවට ලබා දුන් ඉන්දියාව. ඉතින් මේක අපිට හිතන්න පුළුවන් මේ ඉන්දියාව ලංකාවත් එක්ක තියෙන සුවිශේෂ ලැදියාවකට වඩා මෙතන ප්‍රශ්නේ වුණේ දැනටමත් ඉන්දියාවේ නැගෙනහිර ඒ එකම බටහිරට වෙන්නට ඔවුන්ගේ දේශ සීමාවල අර්බුද ඇති වෙලා තියෙනවා. ඔවුන් එක පැත්තකින් චීනයත් සමග දේශ සීමා අර්බුදයකින්නො, තවත් පැත්තකින් පාකිස්තානය සමග කාශ්මීරය සම්බන්ධයෙන් ඔවුන් ඒ අර්බුදකාරී තත්ත්වයක් මතුවෙලා තියෙනවා. දැන් බංග්ලාදේශ ඇති වෙලා තියෙන අභ්‍යන්තර ප්‍රශ්න නිසා බංග්ලාදේශය සහ ඉන්දියාව අතර තියෙන දේශ සීමාව හරහා ඔවුන්ට අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වටපිටාව තුළ ඉන්දියාවේ දකුණු කලාපේ, තව ශ්‍රී ලංකාව අස්ථාවරයක් වුණොත් ඒක ඉන්දියාව වටේටම අර්බුද ඇති වෙලා තියෙන ඉන්දියාවට තර්ජනයක් වෙන තත්වයක් බිහි වෙන්න පුළුවන් කියන එක තමයි ඔවුන්ගේ විශ්වාසය. ඒ නිසාවෙන්ම තමයි 2022 දී ශ්‍රී ලංකාව මේ ආර්ථික අර්බුදයට, දැඩි ආර්ථික අර්බුදයට මුහුදෙන අවස්ථාවේදී ඉන්දියාව ඉදිරිපත් වෙලා ශ්‍රී ලංකාව මේ අර්බුදයෙන් මුදව ගන්න ඒ ක්ෂණිකව ආධාර ලබා දුන්නේ. මොකද ලංකාවේ ස්ථාවරත්වය ඉන්දියාවේ ආරක්ෂාවට වැදගත් වෙන්නේ ලංකාව අස්ථාවර වෙලා භූ දේශපාලනය වශයෙන් ශ්‍රී ලංකාවට චීන, ඇමරිකාව එවැනි යම් කිසි ගෝලීය වශයෙන් බලවත් රටක් ලංකාවට ඇතුළු වුණොත් ඒක ඉන්දියාවට තර්ජනයක් කියන පදනම මත තමයි ඉන්දියාව හැමතිස්සෙම මේ ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයේදී මැදිහත් වෙලා ශ්‍රී ලංකාවට මේ උදව් උපකාරය අවස්ථාවේදී කරේ. ඉතින් ඒක එක්තරා විදිහකට ශ්‍රී ලංකාවට ඒ වෙලාවේ සහනයක් වුණාට ඉන්දියාව බොහොම පැහැදිලිවම බලාපොරොත්තු වුණේ ශ්‍රී ලංකාව අස්ථාවර නොවී කොහොම හරි ශ්‍රී ලංකා රාජ්‍ය බිඳ නොවැටී තියෙන. මොකද රාජ්‍ය බිඳ වැටුණා නම් ඒකේ ආරක්ෂාව පිළිබඳ තර්ජනය ලංකාවට පමණක් නෙමෙයි ඉන්දියාවටත් ඍජුවම බලපාන නිසා.
අපි මේ සාකච්ඡා කරමින් සිටිනේ ජාතික ජනබලවේගය ශ්‍රී ලංකාවේ නව රාජ්‍ය පාලකයා බවට පත්වීමත් සමග මේ නව පාලනයට භූදේශපාලනිකව ඉන්දු චීන සබඳතා කොතරම් අභියෝගාත්මක කාරණාවක්ද කියන කරුණ සම්බන්ධයෙන් අපි සම්බන්ධ කරගෙන සිටින්නේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. ඒ මහතා විශේෂයෙන්ම දකුණු ආසියාතික කලාපීය භූදේශපාලනික කාරණා සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින් ඒ සම්බන්ධව පුළුල් අවබෝධයකින් සිටින පුද්ගලෙක්, ඒ පිළිබඳව වාර්තාකරණයේ දෙන පුද්ගලෙක්. අමල් මන් දැන් ටිකක් යොමු වෙන කැමති චීනයේ පැත්තට. දැන් චීන කොමියුනිස්ට් මේ පාලනය සහ ජාතික ජනබලවේගයේ ප්‍රධාන පාර්ශවයේ ජනතා විමුක්ති පෙරමුණ සමග තියෙන මේ කොමියුනිස්ට් පසුබිම මේ නෑකම සමගින් චීනය සමග ජාතික ජනබලවේග ගණදුනුව කොයි වගේ මුහුණුවරක් ගනිවිද අනාගතයේදී?
ලක්ෂි, දැන් ජනතා විමුක්ති පෙරමුණ බොහෝ අවස්ථාවලදී ඔවුන්ට දිගින් දිගටම චීන රජයේ ආශිර්වාදය ලැබිලා තිබුණා. දේශපාලනික වශයෙන් එහෙම නැත්නම් ඊට අමතරව සමහර විට ඔවුන්ට සම්පත් ලබා දීමේදී වගේ කටයුතුවලදී චීනයෙන් විශාල සහයක් ලැබුණයි කියලා දිගින් දිගටම වාර්තා වුණා. ඉතින් ඒකම තමයි ඉන්දියාව ඔවුන් සම්බන්ධයෙන් සැකයෙන් බලන්නට හේතු වුණේ. නමුත් අපි දුටුවා මේ අවුරුද්දේ අපි කලින් සඳහන් කළා වගේ ජනවාරි මාසේ ජනතා විමුක්ති පෙරමුණේ දූත මණ්ඩලයක් ඉන්දියාවේ නිල වශයෙන් සංචාරය කරන්නට යෙදුණා. හැබැයි ඒ සංචාරයට කලින් එවැනිම සංචාරයක් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් චීනයටත් කළා. ඔවුන් බේජින් නුවරට ගිහිලා ඒ විදිහටම චීන බලධාරීන් හම්බෙලා තිබුණා. ඉතින් ඒ සංචාරයෙන් පසුව තමයි ඔවුන් ඉන්දියාවට යන්න යොමු වුණේ. දිගින් දිගටම ජනතා විමුක්ති පෙරමුණ චීන කොමියුනිස්ට් පක්ෂයත් සමග ඒ තමන්ගේ දේශපාලන මතය සම්බන්ධයෙන් ඒ තියෙන සම්බන්ධතාවයේ දිගටම පවත්වාගෙන යනවා. ඉතින් ඒක නිසාවෙන්ම තමයි බොහෝ අවස්ථාවලදී අනෙකුත් රටවල් ඔවුන් ගැන ටිකක් සැකයෙන් බලන්නේ. නමුත් දැන් ජාතික ජනබලවේගයේ හැටියට ඔවුන් දැන් පරිණාමය වෙලා ඔවුන්ගේ නම වෙනස් කරගෙන අර ඔවුන්ගේ පරණ තිබිච්ච ප්‍රතිරූපය වෙනස් කරමින් කටයුතු කරන අවස්ථාවකදී ඒ තමන් කොමියුනිස්ට් එහෙම නැත්නම් මාක්ස්වාදී පක්ෂයක් නොවේයි කියන එහෙම නැත්නම් එවැනි තත්වයක් දැන් නැහැයි කියන පණිවිඩය දෙන්න උත්සාහයක් ගන්න බවක් අපිට පේනවා. විශේෂයෙන්ම ඔවුන් සමග මේ මෑතකදී ඔවුන්ට එකතු වෙච්ච ජාතික ජනබලවේගයේ විශේෂයෙන්ම විද්වතුන් ඔවුන් අර ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන්ට වඩා වෙනස් විදිහකට ඔවුන්ගේ පසුබිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී ඒ තමන්ගේ කොමියුනිස්ට් නැඹුරු එහෙම නැත්නම් එවැනි කිසි දෙයක් නැහැයි කියන තත්වයට පවා දැන් පත් වෙලා තියෙනවා. නමුත් මේ චීනයත් එක්ක තියෙන පක්ෂයේ තියෙන සම්බන්ධතාවය නිසා තමයි බොහෝ වෙලාවට ජනතා විමුක්ති පෙරමුණ සැකින් බලන්නේ. විශේෂයෙන් ඉන්දියාව පමණක් නෙමෙයි බටහිර බලවතුනුත් එවැනි තත්වයක ඉන්නවා. ඒ එකම දිල්රුක්ෂි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රතිඵල ආවත් එක්කම මම මුලින් කිව්වා ඔහු හම්බවෙන්න ගිය පළවෙනි රාජතාන්ත්‍රිකයා තමයි ඉන්දිය මහකොමසාරිස්වරයා සන්තෝෂ් ජා. ඉතින් ඔහු අනුර කුමාර දිසානායක මේ තේරීපත්ව ජනාධිපතිවරයා සමග සුවද සාකච්ඡා පවත්වලා වැඩි වෙලාවක් යන්නට කලින් චීන තානාපතිවරයාත් ඒ විදිහටම බතරමුල්ලේ ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලයට ගිහිල්ලා අනුර කුමාර දිසානායක සහෝදරයාට චීනයේ සුබපැතුම් ගෙනල්ලා ඒ විදිහටම සාකච්ඡාවක් පැවැත්තුවා.
එතකොට දැන් මේ කොමියුනිස්ට් නායකම ඉන්දිය කලාපයට කොයිතරම් අභියෝගයක් වේවිද? දැන් මේ NPP එකේ ප්‍රධාන පක්ෂය වන JVP එකට තියෙන මේ කොමියුනිස්ට් නායකමත් එක්ක ඉන්දිය කලාපයට මේ කොමියුනිස්ට් චීන සම්බන්ධතාවයේ කොයිතරම් අභියෝගයක් වේවි කියලාද ඔබට හිතෙන්නේ? දැන් ඔබේ තියෙන අත්දැකීම් සහ මේ දකින දේවල් එක්ක කල්පනා කළාම.
දිල්ලුක්ෂි, දැන් මේ JVP එක ඔවුන්ගේ මූලාරම්භය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයක් වුණාට දැන් අපි ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවත් ඒ වගේම පහුගිය මේ ආසන්න කාලයේදී ඔවුන් කරපු ප්‍රකාශ දිහා බලපුවම ඔවුන් ඇත්තටම කොමියුනිස්ට් ආර්ථික ප්‍රතිපත්තියට වඩා ධනවාදී ආර්ථික ප්‍රතිපත්තියකට නැඹුරුවක් තියෙන බව තමයි පෙනෙන්නේ. විශේෂයෙන්ම මේ වෙනකොටත් අපි ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග තියෙන ගිවිසුම දිහා බැලුවන් එය ඉරා දමන්නේ නැහැයි කියන සහතිකය මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ ලබා දීලා තියෙනවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වෙනුවෙන් ඔවුන් කියලා තියෙනවා මේ ගිවිසුම නැවත සාකච්ඡා කර එහෙම නැත්නම් මේ ගිවිසුම ඉදිරියට ගෙන යන්නට අවශ්‍ය කටයුතු කරන්නට ඔහු ඉතා කැමැත්තෙන් ඉන්නවා. ඒ ඉතා ඉක්මනින් කළ යුතුයි කියන කාරණාවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඔහුගේ ජාති ඇමතීමේ කතාවෙදි කළා. ණය ප්‍රතිව්‍යුහ ගතකරණය කිරීමත් ඉතා ක්ෂණිකවෙන් කරන්න ඕනේ කියලා. ඉතින් දැන් මේ විදියට කොමියුනිස්ට් සම්භවයක් තිබුණට ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ දැනට තියෙන ධනවාදී ආර්ථික ක්‍රමයම තමයි. ඔවුන් පෞද්ගලිකකරණයට විරුද්ධ නැහැ. ඔවුන් කියා සිටින්නේ පෞද්ගලිකකරණය සම්බන්ධයෙන් උත් සමහර සේවා විශේෂයෙන්ම ජලවිදුලි බලාගාර ඒ වගේම පුනර්ජනනීය විදුලි බලාගාර එවැනි දේවල් ඒකම සංනිවේදන ඒ මධ්‍යස්ථාන ඒවා රාජ්‍ය යටතේ තිබිය යුතුයි. අනිකුත් ඕනෑම දෙයක් පෞද්ගලිකරණය කිරීමට ඔවුන් විරුද්ධ නැහැ කියලා. ඉතින් ඔවුන්ගේ ප්‍රතිපත්තියත් සෑහෙන විදිහකට පරිණාමය වෙලා තියෙනවා අද රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ඒකට ගැළපීම සඳහා. ඉතින් ඔවුන් පක්ෂයක් හැටියට මුලින් එවැනි කොමියුනිස්ට් ආරම්භයක් තිබුණට ඔවුන් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් තත්වයක ඉන්නවයි කියන එක තමයි ඔවුන්ගේ ඇගේම වෙලා තියෙන්නේ. මොකද අපි බැලුවොත් විශේෂයෙන්ම දැන් ඉන්දියාවේ දකුණේ තියෙන කේරළ වගේ ප්‍රාන්ත බැලුවත් ඒ ප්‍රාන්තවලත් මීට කලින් අවස්ථාවලදී කොමියුනිස්ට් රජයන් ඉඳලා තියෙනවා. ඒ වගේම අපි බැලුවොත් නේපාලයේ ප්‍රචණ්ඩ අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් නේපාලයේ ආණ්ඩුවක් තිබුණා. ඒක ඉන්දියාවේ අසල්වාසී රටක්. ඉතින් ඔවුන් සමගත් ගනුදෙනු කිරීමේදී ඉන්දියාවේ ඔවුන්ගේ තියෙන රතු නැඹුරුව පසෙකට දාලා ඔවුන් සමග ආර්ථික අතින් ගනුදෙනු කිරීමේදී ඒක බාධාවක් වෙලා තිබුණේ නැහැ. ඉතින් මේ අවස්ථාවෙත් මං හිතන්නේ ඒක බාධාවකට වඩා ආශිර්වාදයක් වෙනවා. මොකද අපි බැලුවොත් ඉන්දියාව බැලුවත් ඉන්දියාවත් 100%ක්ම සම්පූර්ණ ධනවාදයකට යන්නේ නැතුව තවමත් බොහෝ ආර්ථික මර්මස්ථාන රජයේ යටතේ තිබිය යුතුයි කියන ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ. ඉතින් බොහෝ වෙලාවට දකුණු ආසියා කලාපයේ රටවල් බලපුවාම මේ සියලුම පක්ෂ මොන නැඹුරුවක් තිබුණත් අවසානයේදී එකම විදියට ඉතාමත්ම කිට්ටු ආර්ථික ප්‍රතිපත්තිය තමයි කලාපයේ හැම රටකම ප්‍රධාන පක්ෂ ඔක්කොම එක විදිය ආර්ථික ප්‍රතිපත්තියක් තමයි දිරුක්ෂි අනුගමනය කරන්නේ. ඉතින් ඒ හින්දා අනෙකුත් රටවල් අසල්වාසී රටවල් සමග ගනුදෙනු කිරීමේදී මතවාදීව එහෙම ගැටුම් ඇති වෙන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි.
හොඳයි, අපි අවධානය යොමුනේ ශ්‍රී ලංකාවේ නව පාලනයට භූදේශ පාලනිකව ඉන්දුචීන සබ්දතා කොයිතරම් අභියෝගාත්මක කාරණාවක්ද කියන මේ කරුණ සම්බන්ධව. ඉතින් මේ තොරතුරු හෙළිදරව් කරන්නට අපේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි, ඒ වගේම දකුණු ආසියාතික කලාපයේ භූදේශ පාලනය සම්බන්ධව සහ විදෙස් පුවත් සම්බන්ධව විචාරකයෙකු සහ විශ්ලේෂකයෙකු විදිහට කටයුතු කරන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අමල්, බොහොම ස්තුති මේ කාරණා කියන්න SBS සිංහල සේවය සමගින් සම්බන්ධ වුණාට.
ආයුබෝවන් දිලුක්ෂි.
ආයුබෝවන් අමල්.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.